අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් දුවේ පුතේ අපි දහශ්‍රේණිය චලිත ඒකකයෙන් එම නැත්තන් චලිත නියම සම්බන්ධ ඒකකයෙන් පෙර දවසක හමු වුණා. අපි එම ඒකකේ දෙවැනි කොටසෙන් අද හමු වෙනවා. එහෙනම් දරුවනේ ඔබ අමතර මම තංගල්ල කලාපේ විද්‍යාව සම්පත්තායක ඒ වගේම රැකව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සමන්ත ජයලාල් මාන්නක්කාර. අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත දරුවනේ චලිතය පිළිබඳ පළමු නියමේ සම්බන්ධව අපි බලමු. ඔබේ පෙළපොත ළඟ ඇති කියලා මම විශ්වාස කරනවා. 10 ශ්‍රේණිය අංක 1 පෙළපොත. ඒකේ පිටු අංක 86 85 කොටස්වල තමයි මේක සඳහන් වෙන්නේ. අයි පුතේ බලමු. එතන තියෙනවා ඔබට ට්‍රොලියක් දීලා තියෙනවා. ඒ ට්‍රොලියට සම්බන්ධ කරලා තියෙනවා රබර් පටියක්. ඒ රබර් පටියෙන් අදින්න පුළුවන්. එවගේම මේ චලිතය නවත්තන්න අත ක්‍රියාත්මක කරලා තිනෝ ඊට විරුද්ධ දිශාවට. අපි මේක අරගෙන මේ ක්‍රියාකාරකම කරමු පුතේ. එහෙමනම් මෙතෙන්දී කරලා තියෙන පුතේ රබර් පටියෙන් අදිනවා. ඒ වලක්වන්න නවත්තගෙන ඉන්නවා අනිත් අතින්. එහෙම ඉඳලා මේ අර තල්ලු කරන අත ඒ තල්ලු කිරීම ඉවත් කරනවා. ඒ වගේම පුතේ රබර් පටියෙන් අදින ඒ ඇදීමේ බලය ඉවත් කරන්නේ දිගට ක්‍රියාත්මක කරනවා. අපි හිතර බලමු මෙතන වෙන සිද්ධිය පුතේ. මේකේ ආරම්භ නිශ්චලතාවේනේ ඉන්නේ වස්තුව. එහෙම නැත්නම් මේ ට්‍රොලිය. එතකොට අර තල්ලු කරන අත ඉවත් කරපු ගමන් රබර් පටියෙන් තමයි ඇදීමේ බලය යොදන්නේ. නං රබර් පටියේ දෙන බලය නිසා පුතේ නිශ්චලතාවේ තිබුණ මේ ට්‍රොලිය චලනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් නිශ්චලව තියෙන වස්තුවක් චලනය වෙනවා නම් යම් ප්‍රවේගයක් කරා ළඟා වෙනවා නම් දරුවනේ එහෙනම් තොරණයක් තමයි ලබා තියෙන්නේ නේ. තොරණයකින් චලනය ඇරඹුණා. එතකොට අපි බලනවා පුතේ මෙන්න මේ රබර් පටියක් යොදපු අවස්ථාවේ මොන වගේ තොරණයක්. ඒ කියන්නේ ප්‍රවේගය කෙසේ වැඩි වුණාද? නිශ්චලතාවය තිබිච්ච වස්තුවේ මොන ආකාරයෙන් ප්‍රවේගය වැඩි වුණාද කියලා. අපි ඊළඟට මේ එක රබර් පටියක් වෙනුවට පුතේ රබර් පටි දෙකක් යොදනවා. රබර් පටි දෙකක් යොදුවොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම පුතේ අර කලින් ලබාගත් තොරණයට වඩා දෙගුණයක ආසන්න වශයෙන් දෙගුණයක තොරණයක් ක්‍රියාත්මක වෙනවා. ඇයි ඒ? අපි එක රබර් පටියක් යොදවහම පුතේ යෙදෙන බලය යම් අගයක්ද? රබර් පටි දෙකක් යොදලා දිනකොට පුතේ බලය දෙගුණයක් වෙනවා. එහෙනම් දැන් මෙතන සිද්ධිය පැහැදිලි කරගත්තොත් පුතේ අපි යොදන බලය වැඩි කරද්දී එහෙම නැත්නම් දෙගුණයක් කරද්දී මොකද වුනේ? එයා ලබා ගන්න තොරණය ඒ වගේම දෙගුණයක් වුණා. එහෙනම් මේ දෙක අතර සම්බන්ධයක් පැහැදිලි පුතේ. යොදන බලයට අනුලෝම සමානුපාතිකව තොරණය වෙනස් වෙනවා කියලා. එහෙනම් පුතේ වස්තුවක් මත යොදන අසමතුලිත බලය අපි චූටි බලයක් යොදොත් මේක චලනය වෙන්නේ නැහැ. එහෙනම් මේක චලනයේ ප්‍රමාණවත් බලයක් යොදද්දී ඒ මත අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණා. එහෙනම් අසමතුලිත බලය වැඩි කරද්දී යෙදෙන එහෙම නැත්නම් ක්‍රියාත්මක වන ත්වරණය වැඩි වෙනවා. එහෙනම් මේ දෙක අතර සම්බන්ධය මොකද්ද පුතේ? අසන්තුලිත බලයත් එක්ක අනුලෝම සමානුපාතිකව ත්වරණය වෙනස් වෙනවා. අපි ඊළඟට බලමු පුතේ මේ වස්තුව මත අමතර ස්කන්ධයක් තියලා නැවතත් එක රබර් පටියක් යොදලා ඇදලා බැලුවොත්. එතෙන්දි පුතේ අපි අමතර ස්කන්ධය යොදද්දී මේ වස්තුවේ බර වැඩි වෙලා ඒ වගේම අභිලම්බ තෙරපුම් බලයත් ක්‍රියාත්මක වීම ඊට සමානව වැඩි වෙනවා. එතන මේ අවස්ථාවේදී පුතේ එහෙනම් වස්තුවේ ස්කන්ධය නේද අපි වෙනස් කරේ? ස්කන්ධය වෙනස් කරා පෙර අවස්ථාවේ යොදපු ඒ රබර් පටියම යොදාගෙන අපි බලය ක්‍රියාත්මක කළා බලනවා. එතකොට පුතේ අර අමතර ස්කන්ධය තියන්නට පෙර අවස්ථාවේ රබර් පටියක් යොදලා ක්‍රියාත්මක කළ අවස්ථාවේ ලබාගත තොරණයට වඩා අනිවාර්යයෙන්ම අමතර ස්කන්ධය තිබ්බහම තොරණේ අගය අඩු වෙනවා. එහෙම නැත්නම් ප්‍රවේගය වැඩි වෙන්නේ අඩු අගයකින්. එහෙමනම් මෙතෙන්දි බැලුවම පැහැදිලි පුතේ ඒ ස්කන්ධය සහ ඒ වස්තුව ලබාගත තොරණය අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. කුමද්ද පුතේ සම්බන්ධය ස්කන්ධේ වැඩි කරන්න වැඩි කරන්න ලබා ගන්න ත්වරණය, ඒ කියන්නේ එකම බලය යටතේ, එකම බලය යටතේ පුතේ ස්කන්ධේ වැඩි කරන්න වැඩි කරන්න ලබා ගන්න ත්වරණය යගේ අඩු වෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් නේද පුතේ ස්කන්ධයයි ත්වරණය අතර සම්බන්ධය? ස්කන්ධයට ප්‍රතිලෝමව, ඒ කියන්නේ ස්කන්ධේ වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවනේ. එහෙනම් ස්කන්ධයට ප්‍රතිලෝමව ත්වරණය සමානුපාතිකයි කියලා. මේ දරුවන් දන්නවා මේ විදියට අපි සම්බන්ධයක් උඩ නැගුවාම ඒක ලියන හැටි. එහෙමනම් පුතේ අපිට ලියන්න පුළුවන් නේද සමානුපාතිකත්ව ලකුණ දාලා? එහෙනම් අපිට පළවෙනි සම්බන්ධය ලියන්න පුළුවන්. අපි කලින් ඉගෙන ගත්තේ මොකද්ද? බලය වෙනස් කරනකොට ත්වරණය වෙනස් වෙන හැටි. එහෙනම් අපිට ලියමු ත්වරණය වෙනුවට සංකේතයක් පුතේ A කියලා. සිම්පල් A. සිම්පල් A කියලා ලියනවා. ඊට පස්සේදී සමානුපාතික ලකුණ ලියලා ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් අසන්තුලිත බලයට දාමු කැපිටල් F. එහෙනම් A සංකේතය සිම්පල් A සමානුපාතිකයි කැපිටල් F. ඒක මොකද්ද පුතේ එතනින් ප්‍රකාශ වෙන්නේ? අසන්තුලිත බලයට ත්වරණය අනුලෝම සමානුපාතිකයි කියලා. අපි ඒක පළවෙනි සම්බන්ධයේ විදිහට සලකමු. ඊළඟ දෙවෙනි අවස්ථාවේ පුතේ මොකද වුනේ? ස්කන්ධය වැඩි කරනකොට ත්වරණය අඩු වුණා. එහෙනම් අපිට ඒකත් අර සමානුපාතිකත්ව සම්බන්ධතාවය එහෙම නැත්නම් ඒ සංකේතය දාලා ලියන්න පුළුවන්. කොහොමද පුතේ අපි ඒක ලියන්න ඕන? එහෙනම් A සමානුපාතිකයි එහා පැත්තේ ලියනවා පුතේ කොහොමද? 1/m කියලා. 1/m. එතකොට අපි යන්න එතනින් අදහස් වෙන පුතේ ස්කන්ධයයි ත්වරණය අතර ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙනම් කොහොමද නැවතත් බලමු පුතේ කොහොමද ලියන්නේ? A සමානුපාතික ලකුණ 1/m. එහෙනම් දැන් ප්‍රකාශන දෙකක් අපි ගොඩනැගුවා පුතේ. පළවෙනි එක කොහොමද? A සමානුපාතිකයි F. ඒක පළවෙනි සම්බන්ධය. ඊළඟට දෙවෙනි සම්බන්ධය මොකද්ද? A සමානුපාතිකයි 1/m. අපිට පුළුවනි මේ සම්බන්ධතා දෙකම එකට එකතු කරලා කියන්න. එහෙනම් අපිට පුළුවන් මෙහෙම කියන්න පුතේ. A සමානුපාතිකයි A සමානුපාතික. එහෙම නැත්නම් A අකුර ලිව්වා සමානුපාතිකත්ව සංකේතය ලිව්වා. එහා පැත්තෙන් අපි ලියන පුතේ F බෙදීම M කියලා. F බෙදීම M. එහෙනම් දැන් අපි මේ 1 2 සම්බන්ධතා දෙකම එකතු කරලා කොහොමද ගත්තේ පුතේ? පළවෙනි එක A සමානුපාතික F, ඊළඟ එක A සමානුපාතික 1/m. ඒ දෙක මේ එකතු කළා කිව්වා අපි A සමානුපාතිකයි F යට M කියලා. පුතේ ප්‍රායෝගිකව සොයාගෙන තියෙනවා කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන වස්තුවකට තත්පර වර්ගයට මීටර එකක ත්වරණයක් ලබා ගන්න යෙදිය යුතු බලය නිව්ටන් 1යි කියලා. කොහොමද සොයාගෙන තියෙන පුතේ? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති වස්තුවකට තත්පර වර්ගයට මීටර එකක ත්වරණයක් ලබා ගැනීම සඳහා යෙදිය යුතු බලය නිව්ටන් 1යි කියලා. මෙන්න මේ අනුව පුතේ අපි ගත්තොත් එහෙම අපි අර කලින් හොයාගත්තේ සම්බන්ධතාවයේ ඒ සමානුපාතික F යට M නේ. ඒ සමානුපාතික F යට M නේ. ඒතර අපිට පුළුවන් පුතේ මේ F යට M ඊට පස්සේදී A වලින් බෙදුවොත් එහෙම. F යට M A වලින් බෙදුවොත් එහෙම. එතකොට පුතේ පැහැදිලියි අපිට මෙතන අනුපාතයක් තියෙන්නේ. එහෙනම් සමානුපාතිකත්ව ලකුණෙන් දාපු දෙපැත්තේ තියෙන සංඛ්‍යා එකිනෙක බෙදුවොත් පුතේ ලැබෙන්න ඕනේ නියතයක් නේ. නියතයක්. එතකොට මෙන්න මේ පරීක්ෂණාත්මකව අර කලින් සොයාගත්ත කිලෝ එකක වස්තුවකට තත්පර වර්ගයට මීටර එකක ත්වරණයක් ලබා දීම සඳහා යෙදිය යුතු බලය නිව්ටන් 1යි කියන නිසා අතන ආරේන සමානුපාතිකත්වය ගත් අවස්ථාවේ වෙන නියතයට ලැබෙන උත්තරෙත් පුතේ අනිවාර්යයෙන්ම 1යි. ඒ අනුව අපි ඒ සමානුපාතික ඒ නියතය සමානුපාතිකත්ව අවස්ථාවේ නියතයට 1 දැම්මොත් එහෙම අපට ආන සමීකරණයක් ගොඩනගෙන පුතේ කොහොමද? F සමානයි MA කියලා. F සමානයි MA කියලා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයත් ඇතුව අපි ඉස්සරහට ගියොත් එහෙම පුතේ මේ අපි මොනවද කතා කරේ කියලා බලමු. එහෙනම් මෙතන සම්පූර්ණම අපිට ලැබුණු කාරණා තමයි වස්තුවක ත්වරණය පුතේ. වස්තුවක ත්වරණය ඒ වස්තුවේ මත යෙදෙන අසන්තුලිත බලයට අනුලෝමව සමානුපාතික වුණා. එවාගේම ඒ වස්තුවේ ත්වරණය පුතේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වුණා. මෙන්න මේ පිළිබඳව ඉස්සර වෙලාම සොයාගත්තේ කවුද පුතේ? අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයා. එතකොට මෙන්න මේ විද්‍යාඥයා පුතේ මේ නියාමය එහෙම නැත්නම් මේ සම්පූර්ණම අපිට කරත් ලැබෙන මේ උත්තරය එයාගේ චලිතය පිළිබඳ වස්තුවක චලිතය පිළිබඳ දෙවන නියමයේ වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා. එහෙනම් කොහොමද මේ නියමය කියන්නේ පුතේ? වස්තුවක ත්වරණය ඒට දුනු ලබන අසන්තුලිත බලයට අනුලෝම සමානුපාතික වන අතර ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා අපිට කියන්න පුළුවන්. අර ක්‍රියාකාරකමෙන් අපි පැහැදිලිව හඳුනා ගත්තා. නැවතත් කියමු පුතේ, චලිතය පිළිබඳ දෙවන නියමය නිව්ටන්ගේ. වස්තුවක ත්වරණය ඒට යොදනු ලබන අසන්තුලිත බලයට අනුලෝම සමානුපාතික වන අතර ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එතකොට ඒ සම්බන්ධතා තමයි අපි අර සමීකරණ වලින් ගොඩ නැගුවේ. ඒ සමානුපාතිකයි F, ඒ සමානුපාතිකයි කැට M. ඒ දෙක එකතු කළා අපි අරගෙන අවසානයේ F සමානයි MA කියලා සමීකරණයක් ගොඩ නැගුවා. අපි එනම් බලමු දරුවනේ, මෙන්න මේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ දේව නියමය හා සම්බන්ධ, එහෙම නැත්නම් ඒ නියමයෙන් පැහැදිලි කළ හැකි වස්තු මොනවද, එහෙම නැත්නම් චලිත ස්වභාවයන් අවස්ථා මොනවද කියලා අපි කොහොමද ඉස්සලා බලමු හඳුනා ගන්න පුතේ. එමන අනිවාර්යයෙන්ම නිව්ටන්ගේ චලිතය පිළිබඳ දෙවන නියමයට අදාළව හැසිරෙන වස්තුවක පුතේ ඒ වස්තුව මත යෙදෙන බල තුලණය වෙලා නැහැ. ඒ කියන්නේ අසමතුලිත බලයක් තියෙනවා. එහෙනම් අපි බලනවා යම් සිද්ධියකදී ඒ වස්තුව මත යෙදිච්ච බල අසමතුලිතද? ඔව්. එහෙනම් අසන්තුලිත බලයක් ක්‍රියාත්මකයි නම් ඒක අයිති වෙන්න ඕනේ පුතේ නිව්ටන්ගේ චලිතය පිළිබඳ දෙවන නියමයට. ඒ වගේම බලන වස්තුව තියෙන්නේ කොහොමද? නිශ්චලවද, එම නැත්තං එකාකාර ප්‍රවේගයෙන්ද, නැත්තං ත්වරණයකින්ද, මන්දනයකින්ද? ඔව් පුතේ, මේ නියමයට අදාළ වස්තුවක හැසිරීම කොහොම වෙන්න ඕනද, චලිත ස්වභාවය කොහොම වෙන්න ඕනද, එහෙනම් ත්වරණයකින් හෝ මන්දනයකින් චලනය වෙන්න ඕනේ. එහෙනම් අපි මේ නියමයට සම්බන්ධ වස්තු හඳුනා ගන්න යොදා ගන්නවා. එහෙම නැත්තං හඳුනා ගන්න ඕන කරුණු දෙක මොකද්ද පුතේ? වස්තු මත අසන්තුලිත බලයක් ඇදිලා තියෙන්න ඕනේ. දෙවෙනි කාරණාව ත්වරණයකින් හෝ මන්දනයකින් චලනය වෙලා තියෙන්න ඕන. ඔබට මතක් කරගන්න වෙනවා පුතේ, නිව්ටන්ගේ චලිතය පිළිබඳ පළමු නියමයට අදාළ චලිත ස්වභාවයක් තියෙන වස්තුවක් කොහොමද අඳුරගන්නේ කියලාත් මතක් කරගන්න. එතෙන්දී අපිට මතකයි වස්තුව මත යෙදෙන බල සමතුලිත වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් යෙදුණු බල තුලණය වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයේ චලිත වෙමින් පවතින ඕන. එහෙනම් මෙතනත් එක්ක තියෙන වෙනස පැහැදිලි නේ පුතේ? දෙවන නියමයේදී එහෙම නැත්නම් දෙවන නියමයට අදාළ වස්තුවක තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද? අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ, ත්වරණයකින් හෝ මන්දනයකින් චලනය වෙන්න ඕනේ. එහෙනම් අපි සිද්ධි ටිකක් අරන් බලමු මේ නියමයට අදාළ. එහෙනම් පුතේ, සිරස්ව වස්තුවක් ඉහළට හෝ පහළට චලනය වෙන අවස්ථාවක් ගත්තොත් එහෙම, වස්තුවක් සිරස්ව ඉහළට හෝ පහළට චලනය වෙන අවස්ථාවක් ගත්තොත් එහෙම පුතේ, එතෙන්දී අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය කියන අසන්තුලිත බලය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඉහළ ඉඳලා පහළට වැටෙනකොට පුතේ වස්තුවක් වැටෙන්නේ ත්වරණයකින්. ඒ වගේම ගුරුත්වාකර්ෂණ බලය කියන ඒ අසන්තුලිත බලය ක්‍රියාත්මකයි. ඒතර සිරස් විහිලට යනකොට මේ ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධ වෙන යන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඉහළට යද්දී මන්දනයකින් තමයි චලනය වෙන්නේ. එහෙනම් පොතේ ඕනෑම වස්තුව සිරස් විහිලට හෝ පහළට චලනය වෙනකොට අසන්තුලිත බලයකුත් ක්‍රියාත්මකයි. බර කියන, එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය කියන, ඒ වගේම එක්කෝ පහළට එනවා නම් ත්වරණයකින්, ඉහළට යනවා නම් මන්දනයකින්. එහෙනම් මේ පැහැදිලිවම නිව්ටන්ගේ චලිතය පිළිබඳ දෙවන නියමයට තමයි අදාළ. ඊළඟට රේඛීය මාර්ගයක වස්තුවක් ත්වරණයකින් හෝ මන්දනයකින් යනවනම්, එහෙනම් රේඛීය මාර්ගයක වස්තුවක් ත්වරණයකින් හෝ මන්දනයකින් යනවනම්, එකාකාර ප්‍රවේගයෙන් නෙමෙයි ත්වරණයකින් හෝ මන්දනයකින් යනවනම්, අන්න චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමයට අදාළ සංසිද්ධිය. ඒ වගේම අපිට කියන්න පුළුවන් ආනත තලයක් දිගේ. ආනත තලය අපි දන්නවා අර කුඩා දරුවන්ට ක්‍රීඩා කරන්න තියෙන ලිස්සන බෝට්ටුව කියලා එකක් තියෙනවානේ. ඒ වගේම අපි හිතමු ඇදයට තියපු ලෑල්ලා මේ වගේ ස්ථානයක, එහෙම නැත්නම් මේ වගේ තලයක් දිගේ වස්තුව චලනය වෙනකොටත් පුතේ ගුරුත්වාකර්ෂණ බලයේ කිසියම් කොටසක් ක්‍රියාත්මක වෙනවා. එතකොට චලනය වෙන්නේ ත්වරණයකින්. එමනම් ආනත තලයක් දිගේ චලන වෙන වස්තුවකත් පුතේ චලිතය ගැළපෙන්නේ මොකටද? එහෙම නැත්නම් චලිතයට අනුකූල වෙන්නේ නිව්ටන්ගේ චලිතය පිළිබඳ දෙවන නියමය. එමනම් දරුවනේ, අපි මේ වෙනකොට අඳුනගත්තා මීට පෙර දවසේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළවෙනි නියමය, ඊට පස්සේදී අද චලිතය පිළිබඳ දෙවන නියමය. අපි ඊළඟට බලමු පුතේ ඔබේ පෙළ පොතේ පිටු අංකය 88 89 90 කොටස් වල තියෙනවා තව කොටසක්. එතෙන්දී ඔබට පේනවා රෝද තියෙන පුටු දෙකක. අපිටත් පුළුවන් එහෙම කරන්න. ඔබ දන්නවා අපේ පරිගණකයේ ඉදිරියේ තියෙනවා රෝද සහිත පුටුවක්. අපි තම යාළුවෙකුත් එක්ක ඔබ එවැනි පුටු දෙකක ඉන්න ගමන් එක මිත්‍රයෙක්ගේ, එහෙම නැත්නම් ඔබේ ඉදිරියේ ඉන්න කෙනාට අපි තල්ලුවක් දැම්මොත් එහෙම, ඒ පුජ්‍යලයා තල්ලුවක් දැම්මත් නොදැම්මත් අපි තල්ලුවක් දානකොට පුතේ ඒ මිත්‍රයත් ඔබත් දෙන්නා මොකද වෙන්නේ දෙපසට යම් දුරක් චලනය වෙනවා. එහෙනම් බලන්න තල්ලුවක් දැම්මේ අපි විතරයි. අපි තල්ලුවට කියමු පුතේ ක්‍රියාව කියලා. තල්ලුවට කියමු ක්‍රියාව කියලා. එතකොට බලන්න ඒ ක්‍රියාව යෙදෙනකොටම ඔබේ මිත්‍රයා බලයක් යෙදුවේ නැහැ. අපි හිතමු එක එයා නිසලවම හිටියේ. නමුත් එයත් තල්ලු වුණා විරුද්ධ දිශාවට. එහෙමනම් පැහැදිලි නේද පුතේ මෙතෙන්දී අපි යොදන බලයට අපි කියමු ක්‍රියාව කියලා. එතකොට මිත්‍රයා ඊට විරුද්ධ දිශාවට එහෙම නැත්නම් අපි තල්ලු කරන දිශාවට ගියා. අපි ඊට විරුද්ධ දිශාවට ගියා. මෙතෙන්දී එහෙනම් පුතේ ක්‍රියාවක් කරද්දී ඉබේම ප්‍රතික්‍රියාවක් හටගත්තා කියලා පේනවා. ඒක අපිට තාපේන අවස්ථාව ඕන තරම් තියෙනවා පුතේ. අපි වීදුරුවකට මුහුණ තද කරොත් එහෙම අපිට පේනව නේද පැහැදිලිවම එහා පැත්තෙන් බලන කෙනාට පේනවා අපේ මූණ තැලිලා එහෙම නැත්නම් අපේ හැඩය වෙනස් වෙලා වීදුරුවේ හැඩයට වෙනස් වෙලා තියෙනවා. එහෙනම් එතනොත් පැහැදිලි පුතේ අපි බලයක් යොදනකොට ඊට සමානවම බලයක් එතන ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙලා තියෙනවා. මෙවැනි සංසිද්ධි ඕනෑ තරම් අපිට හම්බ වෙනවා පුතේ. එතකොට මේ හැම අවස්ථාවෙදිම අපිට පේනවා පුතේ ක්‍රියාවක් කියලා බලයක් ක්‍රියාත්මක වෙනකොට ඊට සමානවම බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාව කියලා හට ගන්නවා කියලා. ඉතින් මෙන්න මේ සංසිද්ධියත් පුතේ ඉස්සල්ලාම අඳුනගෙන තියෙන්නේ නිව්ටන් කියන විද්‍යාඥයා. එතකොට එම විද්‍යාඥයා මේක පැහැදිලි කරන පොතේ එහෙනම් බලයක් තනියම නැහැ හැම වෙලේදීම පුතේ ක්‍රියාත්මක වෙන යුගලක් වශයෙන්. එතෙන්දී වස්තු දෙකක් එකිනෙක සම්බන්ධ කරගන්නවා. පළවෙනි වස්තුවෙන් ක්‍රියාව කියන බලය ක්‍රියාත්මක කරනකොට පුතේ එතනම ප්‍රතික්‍රියාව කියලා බලයක් හට ගන්නවා අන්න ඊළඟ එහෙම නැත්නම් අනිත් දෙවෙනි වස්තුව මත. අපි මේ සම්පූර්ණ සිද්ධිය එහෙම නැත්නම් විස්තරය කෙටි කරලා කිව්වොත් ඒකට කියමු පුතේ අපි චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය කියලා. එහෙනම් ඒක මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන් පුතේ. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් පවතී කියලා. එහෙනම් පුතේ නැවතත් කියනවා චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වන නියමය කොහොමද? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් පවතී කියලා. එහෙනම් දරුවනේ අපි ඒකට අදාළ සංසිද්ධි ටිකක් මොනවද කියලා බලමු. එහෙමනම් ඔරුවක් පදින අවස්ථාව අපි සලකමු පුතේ. අන ඔරුවෙන් ඉන්න ඒ පුජ්‍යලයා හබල මගින් පුතේ යොදනවා බලයක්. චලනය විය යුතු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ජලය මත. ඒතර හබලෙන් යොදන බලය අපි හඳුන්වමු ක්‍රියාව කියලා. එතකොට ඒ ස්ථානයේම අන ජලය මගින් හබල මත යොදනවා බලය. අපි ඒකට කියමු ප්‍රතික්‍රියාව කියලා. එහෙනම් මෙන්න හබලෙන් යොදන බලය ක්‍රියාව එතනම හටගත්ත පුතේ විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියාව කියලා බලය. මෙන්න මේ ප්‍රතික්‍රියා බලය ක්‍රියාත්මක වීම නිසා ඔරුව ඉදිරියට ජලය මත චලනය වෙනවා. ඒ විදිහටම පුතේ අපි ඇවිදිනකොට පාද සහ පොළව අතරත් ක්‍රියාත්මක වෙනවා ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. එමනම් පාදයෙන් අපි පිටුපස දෙසට පොළව මත බලයක් ක්‍රියාත්මක කරනවා. ඒකට අපි කියමු ක්‍රියාව කියලා. ඒකට කියමු ක්‍රියාව. එතකොට එතනම හට ගන්නවා පුතේ පාද මත පොළවෙන් බලයක්. අපි ඒකට කියමු ප්‍රතික්‍රියාව කියලා. මෙන්න මේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි දෙක විශාලත්වයෙන් සමානයි පුතේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් පොළව මගින් පාද මත ප්‍රතික්‍රියාව කියන බලය ක්‍රියාත්මක වීම මත තමයි අපි ඇවිදිනකොට ඉදිරියට ගමන් කරන්න පුළුවන් උනේ. අපි ඒ වගේම තව අවස්ථාවක් ගන්න පුතේ අහස් කූරු යවනවානේ අපි. ඒ අහස් කූරේ ඔබ දන්නවා වෙඩි බෙහෙත් ටිකක් ඇතුල් කරපු කොටසක් තියෙනවා. ඒ වගේම මැටි කොටසක් තියෙනවා. එතකොට මේ අහස් කූර දැල්වුවාම ඇතුළේ තියෙන වෙඩි බෙහෙත් දහණය වෙද්දී පුතේ ලොකු වායු පරිමාවක් හට ගන්නවා. ඒ වායු පරිමාව ඒකේ විවරයෙන් වේගයෙන් පහළට වායු ගෝලයට යොමු කරනවා. එතකොට ඒ වාතය එළියට පිට කරනකොට ඇතිවන බලය අපි හඳුන්වන පුතේ ක්‍රියාව කියලා. මෙන්න මේ පිට කරන වාතය මගින් ඒ අහස් කූරේ අර මැටි කොටස තියෙනවනේ ඒ මත විරුද්ධ දිශාවට බලයක් ක්‍රියාත්මක කරනවා. අපි ඒකට කියනවා ප්‍රතික්‍රියාව කියලා. එහෙනම් බලන්න පුතේ අහස් කූරක් ඉහළ නැගීමේදී අර පිට වෙන වායුව විසින් ඇති කරපු ක්‍රියාවට ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියාව කියන බලයක් හටගත්තා ඒ අහස් කූර මත. ඒ නිසා තමයි ඉහළට මේක චලනය වෙන්නේ. ඒතර මේ සිද්ධිය වගේම තමයි පුතේ රොකට්ටුවක චලිතයක්. රොකට්ටුවෙත් දහණය වෙනකොට ඒ ඉන්ධන ඇතිවනා වූ ඒ පළ වායුන් ටික වේගයෙන් පහළට යොමු වෙනවා. වේගයෙන් වාතය පිට වෙද්දි පහළට එතන ඒ වාතය මගින් ඇති කරන බලයට අපි කියමු ක්‍රියාව. ඒ කියන්නේ වාතය පහළට විදිද්දි ඇතිවන බලය ක්‍රියාව. එතකොට එතනම ඒ වාතය මගින් රොකට්ටුවේ අපි ගත්තොත් එහෙම දැඩි පියස්සක් වගේ කොටසක් තියෙනවා ඒ දහන කුටීරයට ඉහළින්. ඒ පියස්ස මත ක්‍රියාත්මක වෙන පොතේ ප්‍රතික්‍රියාව කියන බලය. එහෙනම් මෙතන ඒ පිටවන වාතය ක්‍රියාව කරද්දී එතනම හට ගන්නව රොකට්ටුවේ අර දහන කුටීරයේ පියස්ස මත ප්‍රතික්‍රියාව කියන බලය. ඒ නිසා රොකට්ටුව ඉහළට චලනය වෙනවා. එහෙමනම් දරුවනි, අපි මේ විදිහට සාකච්ඡා කරේ චලිත පිළිබඳ නිව්ටන්ගේ පළමු දෙවන සහ තුන්වන නියම සාකච්ඡා කරා. ඒව හඳුනාගන්නේ කෙසේද කියලා ඔබට පැහැදිලි. මම අවසාන වශයෙන් ඔබට මතක් කරනවා දරුවනි, චලිත පිළිබඳ පළමු නියම හඳුනාගන්නේ යෙදෙන බල තුලණය වෙලා එහෙම නැත්නම් අසමතුලිත බල නැති වෙන්නට ඕනේ. ඒ වගේම නිශ්චලතාවයේ හෝ එකාකාර ප්‍රවේගයේ වස්තුව පිහිටන්න ඕනේ. දෙවන නියමයට අදාළ සංසිද්ධියක් අඳුනාගන්නේ කොහොමද පුතේ? වස්තුව මත අසන්තුලිත බල යෙදෙන්නට ඕන, යෙදිලා තියෙන්නට ඕන. ඒ වගේම වස්තුව එක්කෝ තොරණයකින් එහෙම නැත්නම් මන්දණයකින් චලනය වෙමින් පවතින්නට ඕනේ. එතකොට තුන්වන නියමය ගැන ඊට වඩා වෙනස් විදියට අපි බලන්න තියෙන්නේ හැමලෙදිම ක්‍රියාවක් කියන බලයක් සහ එතනම ප්‍රතික්‍රියාව කියන බලයක් වස්තු දෙකක් අතර ක්‍රියාත්මක වෙලාද කියලා බලන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දරුවනි ඔබට පුළුවන් චලිතය පිළිබඳ නියම තුන අවබෝධ කරගන්න. එහෙමනම් දරුවනි අපි චලිතය පිළිබඳ නියම නිව්ටන් නියම සාකච්ඡා මෙතනින් අවසන් කරනවා. අපි ආයෙත් දවසක පාඩමකින් ඔබ හමු වෙන තෙක් ආයිබන් කියලා ප්‍රකාශ කරනවා.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර